ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. සභාපතිතුමනි, අද මේ විවාදයට සම්බන්ධ වෙමින් ප්‍රවාහන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද ඉදිරිපත් වෙලා තියෙන විවාදයට සම්බන්ධ වෙමින් පළවෙනි කාරණය හැටියට මම මතු කරන්න කැමතියි. අද මේ සභාවේ ඉදිරිපත් වෙච්ච අදහස්වලදී අදහසක් ආවා, මේක ආණ්ඩුවට වැඩ කරගන්න බැරි වෙච්ච හින්දා. මේ අද පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවට යම් වැඩ ප්‍රමාණයක් කරගන්න බැරි වෙච්ච හින්දා, ඒක ඒ නිසා මේක මේ වෙන කාරණයකට ණය ගැවීම සඳහා යොදා ගන්නවා කියන එක. ඇත්තටම සභාපතිතුමනි, අපි 2022 වර්ෂයේ බංකොලොත්භාවයට පත්වෙද්දී, මං හිතන්නේ අපි බංකොලොත්භාවයට පත්වීම ගැන කතා කරද්දී අපේ රටේ ගෑස් පෝලිම් ඇතිවීම, විදුලිය කප්පාදු වීම, ඒ වගේම ආහාර හා බෙහෙත් හිඟකම් වලට ජනතාවට මුහුණ දීමට සිදුවීම සහ ජනතාව අතර පොදුවේ අපහසුතා ඇතිවීම සම්බන්ධයෙන් අපි විශාල සාකච්ඡාවක් ඇති කරගෙන තියෙනවා. නමුත් අපි බංකොලොත්භාවය ගැන කතා නොකරන කොටසක් තමයි රටක් බංකොලොත්භාවයට පත්වෙන විට, ඒ කියන්නේ Tamanට බාහිරව ලබාගෙන තියෙන ණය ගෙවා ගැනීමට නොහැකි බවට රටක් ප්‍රකාශ කරන විට, ඒ රටට ආයෝජන ගලායම, එහෙම නැත්නම් ඒ රට එතෙක් අරගෙන තිබිච්ච ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා මොනතරම් අපහසුතාවයකට රටක් පත්වෙනවද කියන එක. 2022 ලංකාව අප්‍රේල් 12 වෙනිදා මම හිතන්නේ මන්ත්‍රී අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම මේක සාකච්ඡා කළා. 2022 අප්‍රේල් 12 වෙනිදා ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමත් සමග අපේ රටට ලබා දීලා තිබිච්ච ණය ව්‍යාපෘති සඳහා ලබා දීලා තිබිච්ච මූල්‍යාධාර ණය රට තුළට ගලායම නවතිනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට එතෙක් ක්‍රියාත්මක කරගෙන තිබිච්ච සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වෙන්නේ. ඒව ඉදිරියට ක්‍රියාත්මක කරලා කාලයට අනුව අවසන් කර ගැනීමට නොහැකි වෙනවා විතරක් නෙවෙයි සභාපතිතුමනි, මේ කාලය තුලදී මේ ණය අරගෙන වැඩ කරගෙන තිබිච්ච මේ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තිබිච්ච මුදල් වෙනුවෙන් අපිට ගෙවන්න තියෙන පොලි ප්‍රමාණයත් එකතු වෙනවා. ඒ අනුව තමයි මේ අද ගොඩක් කතා කළා සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එක ගැන, මධ්‍යම අධිවේගී මාර්ගය ගැන. එතකොට මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා ඩොලර් බිලියන 34ක පොලියක් පමණක් එකතු වෙලා තියෙනවා ගෙවා ගැනීම සඳහා මේ කාලය තුලදී. ඒතර මෙතන ඉතාමත් පැහැදිලිව මම දන්නේ නැහැ මේ කාරණය නොදැන කතා කරනවද, එහෙම නැත්නම් මේ වගේ සභාවක දේශපාලනය, මේ වගේ සබ්ජෙක්ට් එකක් විශේෂයක් කතා කරද්දී ඒක සිල්ලර කිරීමේ අරමුණින් කතා කරනවද කියලා සමහර මන්ත්‍රීවරු ඉඳගෙන කියනවා. මේක මේ එක එක්කෙනා විරුද්ධ වෙච්ච හින්දලු මේ ව්‍යාපෘති මේ නැවතුනේ, එහෙම නැත්නම් පාරිසරික කරුණු වලට විරුද්ධ වෙච්ච හින්දලු, අධිවේගී මාර්ග වලට විරුද්ධ, එහෙම එකක් නැහැ. මේක නිශ්චිතවම සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එක මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු නවතින්නේ බංකොලොත්භාවය නිසායි. එක්සිම් බැංක එක විසින් අපිට 2022 පස්සේ සල්ලි ලබා දීම නවත්තලා දානවා. මොකද අපි ණය ගෙවන්න බැරි රටක් හැටියට ප්‍රකාශ කරන නිසා. ඉතින් ඒකින්ද මේවායි බොහොම මූලික යථාර්ථයන් සම්බන්ධයෙන් මෙතන බොරු කියන ගමක්. අපේ විපක්ෂ නායකතුමා ඉදගෙන කියනවා මේ අපි බොරු කිය කී ඉස්සරහට මන්දන්නේ නැහැ, මේක නිතර කියන්නේ කියේ. අඩුගානේ Tamanට අවංකව මෙතන ඇවිල්ලා දේශපාලන කරුණු සාකච්ඡා කරන්න බැරි නම් අඩුගානේ ආණ්ඩුව ගැන බොරු කියන එක නවත්තර දාන්න. දෙවනි කාරණය සභාපතිතුමනි, මෙතනදී මම හිතන්නේ මුදල් කාර්ක සභාවේ සභාපතිතුමා හර්ෂද සිල්වා මහත්මයා මන්ත්‍රීතුමා ප්‍රකාශ කර සිටියා මේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එකේ ණය සම්බන්ධයෙන්. සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එකේ ණය සම්බන්ධයෙන් එක්සිම් බැංක් එකකින් නැවත මේ වැඩ පටන් ගැනීම මම හිතන්නේ ඉතාම කනගාටුවට කාරණයක් තමයි. මෙච්චර අමාරුවෙන් රටක් බංකොලොත්භාවයට පත් වෙලා ඊට පස්සේ නැවතත් රට තුලට මුදල් ප්‍රවාහ අරගෙන ඇවිල්ලා ආයෝජන හෝ මේ වගේ ණය ව්‍යාපෘති හෝ අරගෙන ඇවිල්ලා සංවර්ධන කටයුතු පටන් ගැනීම කියලා කියන්නේ පහසු කාර්යයක් නෙමෙයි. බංකොලොත්භාවය කියන එක රටක දීර්ඝකාලීන ආර්ථික අවපාතන් වලට හේතු වෙනවා. අපේ රටේ තත්ත්වය නවත්වා ගැනීම සඳහා මෙවැනි සංවර්ධන කටයුතු පටන් ගැනීම අනිවාර්යයි. එහෙම තියෙද්දි හර්ෂද සිල්වා මහත්මයා කියනවා මේක අපි මේ සද්ද දාලා පටන් ගත්තට මේකේ ණය පොලිය සම්බන්ධයෙන් 2.5 ඉස්සර 3.5 දක්වා ෆ්ලෝටින් ඉන්ට්‍රස්ට් රේට් එක තමයි මේක තියෙන්නේ. ඒක නිසා අපිට මේකේ සම්පූර්ණ වාසිය ලබා ගැනීමට හම්බ වෙන්නේ නැහැ කියන එක. පළවෙනි කාරණය තමයි 2015 වර්ෂයේදී මේ සාකච්ඡා චීන රජයත් සමඟ චීන එක්සිම් බැංක් එකත් එක්ක මේ සාකච්ඡා පටන් ගන්නකොට ඩොලර් ණය පහසුකමක් යටතේ තමයි අපිට මේ ව්‍යාපෘතිය හම්බ වෙන්නේ. නමුත් ඒ කාලය තුලදී 2015 සිට 2019 දක්වාම මේ එක්සිම් බැංක් එකත් එක්ක ණය පහසුකම සඳහා ගිවිසුම අත්සන් කර ගැනීමට අපිට හැකි වෙන්නේ නැහැ. අපිට හැකි වෙන්නේ නැහැ. නමුත් 2019 මේ ගිවිසුම් අත්සන් කරද්දී ඩොලර් ණයක් තමයි අපි අත්සන් කරන්නේ. 2022 අපි බංකොලොත්භාවය තුලින් ගමන් කරලා අද දවස වෙනකොට චීන රජයේ තවදුරටත් ඒ ඩොලර් ණය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඒ අනුව අපිට ලබා දෙන්නේ යුවාන් ණය පහසුකමක් තමයි මේ වෙනකොට ලබා දීලා තියෙන්නේ. ඒක ඩොලරේ සහ යුවාන් විනිමය අතර යම් කිසි වෙනසක් තියෙනවා. ඒ අනුව තමයි 2.5 සිට 3.5 දක්වා ෆ්ලෝටින් ඉන්ට්‍රස්ට් රේට් එකකට රජයට එකඟතාවය පළ කරන්නට සිද්ධ වෙන්නේ. ඒතර මේක මේ රට තුලට මූල්‍ය කැඳවා ගැනීම සඳහා රජය කරන දෙයක් මිසක ඒක ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ එක්සිම් බැංක් එක මේ ණය ලබා දීමට එකතු වීම සහ රජයට මේක නැවතත් රට තුලට ගෙන ඒමට හැකි වීම සම්බන්ධයෙන්. එවැනි කිසිදු ප්‍රශංසනීය කතාවක් කරන්න නැතුව ඒක ඇගයීමට ලක් කරන්නේ නැතුව මුදල් කර්ක සභාවේ සභාපතිතුමා දැන දැනම මේවා නොදැන කියන කතා නෙවෙයි. මොකද එතුමාම 2015 සිට 2019 වර්ෂයේ වෙනකොට මේ කියන්නේ මේ එක්සිම් බැංක් එකත් එක්ක
මේ ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මේ 2019 15 සිට 2019 දක්වා මේ කාලය තුලදී යහපාලන රජයේ මට මතක හිටියට ස්ටේට් ෆයිනෑන්ස් මිනිස්ටර් හිටියට එහෙම නැත්නම් රාජ්‍ය මුදල් නැමැති හැටියට හිටියේ හර්ෂද සිල්ව මහත්මයා. එතකොට ඒ කාලය තුලදී එක කාරණයක් තමයි මේ ගිවිසුමට එළඹෙන්නට මේ ගිවිසුමට එකඟතාවය පළ කරගන්නට අපිට නොහැකි වෙනවා විතරක් නෙමෙයි මේක අවසානයේ 2019 අත්සන් කරද්දී 2015 තියෙන ඩොලර් රේට් එකට තමයි අපි මේක අත්සන් කරන්නේ. ඒ කියන්නේ අපි මේක රුපියල් වලින් ගෙවන හැම අවස්ථාවකදීම දැන් අදට රුපියල් අප්‍රමාණය වෙලා රුපියල් 300 රුපියල් 300ක පමණ තියෙනවා. නමුත් අපිට ඒ වාසියවත් ගන්න විදියක් නැහැ. ගරු ඇමතිතුමා බොහොම පැහැදිලිව ඒක පැහැදිලිව විස්තර කළා. රුපියල් වලින් කරන වැඩ වලට අපි ගෙවන්න ගියාම ඩොලරේ රුපියල් 135ට තමයි අපි තක්සේරු කරලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් නෙගෝෂියේට් කරන්න පුළුවන්ලු, මේවා වාසි සහගත කරගන්න පුළුවන්ලු. බංකොලොත් භාවයක් තිබුණේ නැති රට බංකොලොත් වෙලා තිබිච්ච නැති රටට ආයෝජන මේ කිසිම මේක මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය යටතේ ඊට පෙර තිබිච්ච රජ යටතේ කතා කරපු ව්‍යාපෘතියක් වෙන්නට ඕන. පෙර රජය විසින් කතා කරලා තිබිච්ච ව්‍යාපෘතියක් බංකොලොත් භාවයක් නැතුවත් සාකච්ඡා කරලා එතුමාලට අඩු ගන්න අපිට වාසි සහගත විනිමය අනුපාතයකට මේක සාකච්ඡා කරලා ගන්න බැරි වුණා. එහෙම කරපු අය තමයි කියන්නේ අපිට පුළුවන්ලු මේ අවස්ථාවේදී මේ සියල්ල පහු කරලා ඇවිල්ලා මේ ව්‍යාපෘති නැවතිලා මේවයි පොලී වැඩි වෙලා මේවයි ණය වැඩි වෙලා මේවා සංවර්ධන කටයුතු හැටියට විශාල පාරිසරික අර්බුද ප්‍රජාවන් අතර අර්බුද ඇති කරලා සංවර්ධනයේ අඩාල වෙලා තියෙන අවස්ථාවකදී මේක නැවත පටන් ගන්න එක ලකුල් හැලමින් ඒක ඉඳගෙන කියනවා නෑ මේක තව නෙගෝෂියේට් කරන්න තිබුණලු. අපි තමදී තව නෙගෝෂියේට් කරන්න අවස්ථාවක් තිබුණා නම් නමුත් අපි වගේ මේ අවස්ථාවේ දුර්වල ආර්ථික තත්ත්වයක සිටින බංකොලොත් භාවයේ තුලින් එලියට එමින් සිටින රටකට නෙගෝෂියේටින් ස්පේස් එක ඉතාම දුර්වලයි. ඒක ඕන කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා. අනිත් කාරණේ සභාපතිතුමනි,
ඔබතුමාගේ කාලය අවසන්යි කරා
මන්ත්‍රීතුමනි. මට තවත් විනාඩියක් කාලයක් ලබා දෙන්න. මේ කාරණේ කියන්නටම අවශ්‍යයි. මොකද දිගටම පොලිස් කොමිසම සම්බන්ධයෙන් අද මෙතන කතා කරපු නිසා පොලිස් කොමිසම කියලා කියන්නේ ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කරලා තියෙන ආයතනයක්. පොලිස් කොමිසමට ඩෙලිගේට් කිරීමේ බලය ඩෙලිගේට් කිරීමේ තමන්ට තියෙන බලය ඩෙලිගේට් කිරීමේ අයිතිය පොලිස් කොමිසමට ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙනවා. ඒතර පොලිස් ප්‍රතිවරයාට යම් බලයක් පොලිස් කොමිසම ලබා දෙන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයකින්වත් පාර්ලිමේන්තුවේ නියෝගයකින්වත් නෙමෙයි. ඒක පොලිස් කොමිසම විසින්ම ගන්නා තීරණයක් අනුව තමයි සිද්ධ වෙන්නේ. පොලිස් කොමිසමේ අද වෙනකොට අපිපත් කරපු එක පොලිස් කොමිසමර සමාජිකයෙක් විතරයි ඉන්නේ. ඒකත් ව්‍යවස්ථාපිත ඒ මීට පෙර රජයේ අනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ පත් කරපු පොලිස් කොමිසම තමයි අදරත් බහුතරයක් තියෙන. ඒක නිසා මේ විකාර කතා කීතිය. ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමම තමයි පොලිස් කොමිසමට කරන බලපෑම වෙන්නේ. පොලිසිය අද කරන ක්‍රියාකාරීත්වයට කරන බලපෑම වෙන්නේ. ඒ නිසා අපි මේවා නිවැරදිව තේරුම් ගත යුතුයි කියන කාරණේ මතක් කරමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි.